അവകാശി പാസല
ගමේ නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝන් දුවේ පුතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන රුහුණු ගුවන්විදුලි සේවයේ විකාශය කෙරෙන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි ඔයාලා මේ සියලු දෙනා සම්බන්ධ වෙලා සිටින්නේ. හතර ශ්‍රේණියේ මව්බස විෂයේ රසවත් පාඩමක් ඔබ හමුවට ගෙනෙන මම ගාල්ල වඳුරප මධ්‍යම විද්‍යාලයේ මහේෂ් මදුශංක ගුරුතුමා. හොඳයි, අපි අද ඉගෙන ගන්න හදන්නේ රසවත් ඒ වගේම ආදර්ශමත් කතන්දරයක්. කතන්දරයක් කිව්වම මම දන්නවා ඔයාලා සියලු දෙනාම කතන්දර අහන්න ගොඩක් කැමතියි කියලා. ඒ වගේම දූලා සියලු දෙනාම දැනටමත් ගොඩක් කතන්දර අහලා තියෙනවා කියලත් මම දන්නවා. ඒත් මම අද කියන්න යන්නේ ටිකක් වෙනස් විදියක කතාවක්. ඒ තමයි හතර ශ්‍රේණියේ දූලා පුතාලගේ විෂය නිර්දේශයේ තියෙන පඬිතුමා සහ තොටියා කියන කතාව. හොඳයි, අපි එහෙනම් ඒ කතාව අහලා ඉඳිමු. ඔන්න දුවේ පුතේ, දවසක් පඬිතුමෙක් මල්ලක් රැගෙන ගඟ ළඟට ආවා. එදා ගඟේ වතුර වැඩි වී තිබුණු අතර සැඩ පහරද දරුණු වෙලා තමයි තිබුණේ. මේ නිසා තොටියා, ඒ කියන්නේ ඔරුව පදවන්න, ඔරුව පැදීම නතර කරලයි තිබුණේ. ඔහු ගගෙන් එගොඩවීමට ආ මගීන්ටත් කරුණු පැහැදිලි කරලා ඔවුන්ව ආපසු යවුවා. ඒත් පඬිතුමා කිසිම විමසීමකින් තොරව ඔරුවට නැගලා ඔරුව පදින ලෙස තොටියාට කිව්වා. අද ගඟේ වතුර සැර වැඩි, සැඩ පහරක් දරුණි. ඒක නිසා අද නම් ඔරුව පදින්න බැහැ කියලා තොටියා කිව්වා. මට ඉක්මනින් එගොඩට යන්න ඕනේ. ඒ නිසා එගොඩට කොහොම හරි ඔරුව පදවන්න කියලා පඬිතුමා තොටියට කිව්වා. මම ඔබතුමාට එක වතාවක් කිව්වනේ, අද ඔරුව පැදීම හරිම අවදානම්. ආපසු තොටියා පඬිතුමාට කිව්වා, කමක් නැහැ, මාව එගොඩට ගෙනියන්න. පඬිතුමා නැවතත් කිව්වා. ඉතින් දුවේ පුතේ, පඬිතුමාගේ මේ ඉල්ලීම නිසා තොටියා අමාරුවෙන් ඔරුව එගොඩට පදවන්න පටන් ගත්තා. ඒ අතරේ පඬිතුමා පොතක් දිග අරගෙන කියවන්න පටන් ගත්තා. ගඟේ ටික දුරක් ගියාට පස්සේ ඔබට පොත් කියවන්න පුළුවන්ද කියලා පඬිතුමා තොටියාගෙන් ඇහුවා. අනේ බැහැ පඬිතුමනි කියලා තොටියා පිළිතුරු දුන්නා. එහෙනම් ඔබේ ජීවිතෙන් භාගයක් ඉවරයි කියලා පඬිතුමා තොටියට කිව්වා. තව ටික දුරක් ගියාට පස්සේ ඔබට ලියන්න පුළුවන්ද? පඬිතුමා තොටියගෙන් ආයෙත් ඇහුවා. බැහැ පඬිතුමනි, තොටියා නැවත කිව්වා. එහෙනම් ඔබේ ජීවිතෙන් තුන් කාලක් ඉවරයි කියලා පඬිතුමා කිව්වා. ඔන්න ඔය අතර වාරේ දුවේ පුතේ ඔරුව ගඟ මැදට ආවා. ඒත් එක්කම සැඩ පහර තවත් දරුණු වුණා. ඔරුව පෙරලෙන බව තොටියා හොඳාකාරවම දැනගත්තා. එහෙම දැනගත්ත තොටියා ඔබතුමාට පීනන්න පුළුවන්ද කියලා පඬිතුමාගෙන් ඇහුවා. එතකොට පඬිතුමා මම දන්නේ නැහැ කියලා කිව්වා. එහෙනම් ඔබතුමාගේ මුළු ජීවිතේම ඉවරයි. දැන් ඔරුව පෙරලෙනවා. මට නම් පීනන්න පුළුවන් කියලා තොටියා පවසනවාත් සමගම ඔරුව ගඟට පෙරළුණා. ඔන්න ඔය ආකාරයට තමයි පුතේ පඬිතුමා හා තොටියා කතන්දරය අවසන් වෙන්නේ. මේ කතන්දරය අහගෙන හිටිය දූලා පුතාලට හොඳින් මතක ඇති නේද මේ කතන්දරය? හොඳයි, අපි බලමු මේ කතන්දරයෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා. දුලපුතාලට මතක නම් කියන්න බලන්න. මේ කතන්දරයේ හිටිය චරිත කවුද කියලා? ඔව්, එක චරිතයක් තමයි පඬිතුමා. අනෙක් චරිතය තමයි තොටියගේ චරිතය. හොඳයි, එහෙනම් අපි බලමු මේ එක් එක් චරිතවල ස්වභාවය මොන වගේද කියලා. ඔයාලා දන්නවද දරුවනි, පඬිතුමෙක් කියන්නේ කවුද කියලා? පඬිතුමා කියලා කියන්නේ දුවේ පුතේ හොඳින් ඉගෙනගත්ත, ඒ වගේම හොඳ දැනුමක් තියෙන, හොඳ නරක දන්න උගත් පුද්ගලයෙකුට. මේ කතාවේ ඉන්න පඬිතුමත් ඒ වගේම උගත් පුද්ගලෙක්. හැබැයි දුවේ පුතේ ඔහු තමන්ගේ උගත්කම පිළිබඳ ගොඩක් උඩඟුවෙන්, එහෙම නැත්නම් අහංකාරයෙන් තමයි හිටියේ. ඔයාලා කතාවක් අහලා තියෙනවද? පඬිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා. ඔව්, පඬිතයා කියන්නේත් පඬිතුමාටම තමයි. හැබැයි මේ කතාවේ පඬිතයා කියලා හඳුන්වලා තියෙන්නේ උගත් පුද්ගලයෙකු ගැන නෙවෙයි. මෙතන පඬිතයා කියලා කියන්නේ උගත් උනත් අඥාන, එහෙම නැත්නම් අහංකාර පුද්ගලයෙකුට. ඒ දණ්ඩ යන්න බෑ කියලා කියන්නේ එයින් අදහස් කරන්නේ උඩඟු, එහෙම නැත්නම් අහංකාර, තමන් උගත් කියා අනවශ්‍ය ආඩම්බරයකින් සිටින අයට සාමාන්‍ය මනුෂ්‍යයන් කරන සුළු දෙයක්වත් කරගන්න බැහැ කියලා. ඒ කියන්නේ අවශ්‍ය මොහොතේ නිවැරදි තීරණ ගන්න බැහැ කියලා තමයි. ආන්න, ඒ වගේ පුද්ගලයෙක් තමයි අපේ මේ කතාවේ ඉන්න පඬිතුමා. බලන්න, ඔහු ගඟ ළඟට ඇවිත් කිසිම විමසීමක් නොකරම ඔරුවට නගිනවා. අඩුම තරමේ තොටියගෙන් අවසර ගන්නෙවත් නැහැ. ඒ වගේම ගඟේ සැඩ පහර දරුණුයි කියලා ඔහු දුටුවේ නැහැ. තොටියා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරත් මේ පඬිතුමා තොටියගේ කීම ඇහුවේ නැහැ. මොකද තමන් තොටියට වඩා උගත් බුද්ධිමත් කියන මතයේ තමයි මේ පඬිතයා හිටියේ. ඒ ඔහුගේ අහංකාරකම කොච්චරද කියනවනම්, එගොඩට යන්න පැමිණි අනෙක් මගීන් හැරිලා යද්දි තොටියාව ඔරුව පැදවීමට පොළඹවනවා. ඒ කියන්නේ දුවේ පුතේ, මේ පඬිතුමාට නිවැරදිව සොයා බලා කරුණු අවබෝධ කරගන්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා මේ පඬිතයා ගඟේ සැඩ පහර දරුණු වෙන බව දුටුවේ නැහැ. දුටුවත් ඔහු ඒ පිළිබඳ ගානක් තිබුණෙත් නැහැ. ඔහුට අවශ්‍ය වෙලා තිබුණේ කොහොම හරි එගොඩට යන්න විතරයි. ඒ නිසා තොටියාට අහංකාරයෙන් නියෝග කළා. තොටියා මුලදී කියන දේ ඇහුවේ නැහැ. තොටියා පඬිතුමාට පැහැදිලි කරලා දෙන්න හැදුවත් පඬිතුමා ඇහුවේ නැහැ. මොකද මම මෙයා කියන දේ අහන්නේ? මම මේ තොටියට වඩා උගත්නේ කියන අහංකාරයෙන් තමයි මේ පඬිතුමා ඒ අවස්ථාවේ හිටියේ. හොඳයි, කොහොම හරි ඔරුවෙන් එගොඩට යන්න පටන් ගත්තා. මොකද උනේ? ගඟේ සැඩ පහර දරන උනා නේද? ගඟේ ඔරුවකින් යද්දි නුවණැති බුද්ධිමත් පුද්ගලයෙක් නම් මොකද කරන්න ඕන දුවේ පුතේ? ඔව්, ටිකක් අවධානයෙන් ඉන්නවා නේද? ඒත් මේ පඬිතුමා බලන්න, තමන්ගේ පොත් මල්ලෙන් පොතක් අරගෙන කියවන්න පටන් ගත්තා. දුවේ පුතේ, පොත් කියවන එක ගොඩාක් හොඳයි. ඒත් මේ අවස්ථාවේ පොත් කියවන්න සුදුසු නැහැ නේද? ඔව්, මේ වෙලාවේ පඬිතුමා ගත්ත තීරණය අනුවණ තීරණයක් තමයි. එහෙමත් කරලා මේ පඬිතුමා නිකන් හිටියේ නැහැ. අර අමාරුවෙන් ඔරුව පදවන තොටියගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මොනවද දරුවනේ අහපු ප්‍රශ්න? අහපු ප්‍රශ්න ඔබට කියවන්න පුළුවන්ද? ලියන්න පුළුවන්ද කියලා. මේ ප්‍රශ්න ඒ අවස්ථාවේදී අහන්න සුදුසු ප්‍රශ්නද පුතේ? නැහැ නේද? නමුත් තොටියට ලියන්න කියවන්න බැහැ කිව්වම මේ පඬිතුමා මොකද්ද කළේ? තොටියට අපහාස කරන්න පටන් ගත්තා. කියවන්න බැරි නම් තොටියගේ ජීවිතේ භාගයක් ඉවරයි, ලියන්න බැරි නම් තොටියගේ ජීවිතේ තුන් කාලක් ඉවර බවත් කියමින් පඬිතුමා තොටියට අපහාස කළා. දුවේ පුතේ, අපි උගත්තුණු පලියට ඒ උගත්කමෙන් තවත් කෙනෙක්ට හිංසා කරනව නම්, අපහාස කරනව නම්, අපි ළඟ තියෙන ඒ උගත්කමෙන් නැති ප්‍රයෝජනය කුමක්ද? දුවේ පුතේ, මේ පිළිබඳ හොඳ කතාවක් කියලා තියෙනවා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන සර් ඒබ්‍රහම් ලින්කන් මහතා. ඒ තමයි, තමා උගත් බුද්ධිමත් කියා අහංකාරවන උඩඟුවන පුද්ගලයා තරම් නූගතෙකු සහ මෝඩයෙකු තවත් නැහැ කියලා. ආන්න ඒ වගේ තමයි දුවේ පුතේ අපේ කතාවේ එන මේ පඬිතුමත්. තමන් උගත් බුද්ධිමත් කියලා අහංකාර වුණ අඥාන පුද්ගලෙක්. දුවේ පුතේ, උගත්කම කියලා කියන්නේ අපි පොතපතින් පමණක් ඉගෙන ගන්න දෙයට නෙවෙයි. උගත්කම කියලා කියන්නේ අපි ලබන අත්දැකීම් වලින්, කළ පුරුද්දෙන්, දැන පුරුද්දෙන් සමාජය තුළ අප ලබා ගන්නා දැනුමයි. හරියට මේ කතාවේ එන තොටියගේ දැනුම වගේ. ඔහුට කියවන්න බෑ, ලියන්න බෑ. නමුත් ඔහු තම රැකියාව පිළිබඳ හොඳ දැනුමක් ලබාගෙන තිබුණා. මේ අවස්ථාවේ ගඟේ සැඩ පහර දරුණුයි, මේ ඔරුව පදින එක භයානකයි කියලා අවබෝධ කරගන්න ඔහුට දැනුම තිබුණා. එමෙන්ම ඔහුට පිහිනීමට හැකියාව තිබුණා. ඔව් දුවේ පුතේ, අපට දැනුම පමණක් තිබිලා මදි. කුසලතාවයක් අපි දියුණු කරගෙන තියෙන්න ඕනේ. අවශ්‍ය මොහොතකදී ප්‍රයෝජනවත් වන්නේ අපි ඒ දියුණු කරගත්ත කුසලතාවයන් පමණයි. හරියට අපේ මේ තොටියට උපකාර වුණා වගේ. නමුත් මේ කතාව එන පඬිතුමාට තිබුණේ පොතේ පතේ දැනුම පමණයි. ඔහුට පිහිනීමට හැකියාවක් තිබුණේ නැහැ නේද? ඒ නිසා ඔහු හිතුවේ කියවන්න ලියන්න බැරි අය මෝඩයන් කියලා. ඔවුන්ට ජීවිතයක් නැහැ කියලත් මේ පඬිතයා හිතුවා. දුවේ පුතේ, ඔරුව පෙරලෙන්න යන අවස්ථාවේ තමන්ගේ ජීවිතය බේරා ගැනීමටවත් පඬිතුමාට හැකියාවක් තිබුණේ නැහැ. දුරදිග බලලා කටයුතු කළා නම් පඬිතුමාගේ ජීවිතය විනාශ වෙන්නේ නැහැ නේද? මේ පඬිතුමාගේ චරිතයෙන් අප උගත යුතු දේවල් කිහිපයක් තියෙනවා. 1. උගත්කමින් අහංකාර නොවිය යුතු බව. 2. තමා උගත් බුද්ධිමත් කියා අනෙක් පුද්ගලයන්ට හිරිහැර නොකළ යුතු බව. 3. පොතපතේ දැනුමට පමණක් සීමා වී තිබීම ප්‍රමාණවත් නොවන බව. 4. අහංකාරයෙන් ගනු ලබන තීරණ නිසා තමන්ගේ ජීවිතය පවා විනාශ විය හැකි බව. දුවේ පුතේ, මේ වගේ පුද්ගලයන් අපට මේ සමාජයේදී මුණගැහෙනවා. අහංකාර නිසා තම ජීවිතය විනාශ කරගත්ත අය අපේ සමාජයේ කොතෙකුත් දකින්න පුළුවන්. හොඳයි, දූලා පුතාලා මේ පාඩමට හොඳින් සවන් දෙන්න ඇති කියලා මම හිතනවා. දැන් මම මේ කතාවෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නම්. පළමු ප්‍රශ්නය, පඬිතුමා ගඟ ළඟට පැමිණියේ කුමක් රැගෙනද? මොකද්ද උත්තරේ? කතන්දරය අහගෙන හිටියනම් දන්නවා නේද? ඔව්, පොත් මල්ලක් තමයි මේ පඬිතුමා රැගෙන ආවේ. ඔන්න එහෙනම් දුවේ පුතේ, මම දෙවෙනි ප්‍රශ්නයත් අහනවා. තොටියා එගොඩට යාමට නොහැකි බව පැවසුවේ ඇයි? මොකද පුතේ මේ තොටියා එගොඩට යන්න බැහැ කියලා කිව්වේ මේ අවස්ථාවේ? ඔව්, ඒකට හේතුව තමයි මේ අවස්ථාවේ ගංගේ වතුර වැඩි වෙලා, ඒ වගේම ගංගේ සැඩපහර දරුණු වෙලා තමයි තිබුණේ. උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් ගංගේ සැඩපහර දරුණු වූ බැවින්. හොඳයි දුවේ පුතේ, ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය මම මෙන්න මේ විදිහට අහනවා. පඬිතුමා තොටියගේ ජීවිතයෙන් භාගයක් අවසන් බව පැවසුවේ ඇයි? මොකද මේ තොටියගේ ජීවිතෙන් භාගයක් අවසන් කියලා මේ පඬිතුමා ප්‍රකාශ කළේ? ඔව්, දූල පුතාලට හොඳින් මතකයි. තොටියට කියවන්න බැරි නිසා තමයි පුතේ මේ පඬිතුමා තොටියගේ ජීවිතයෙන් භාගයක් අවසන් කියලා කිව්වේ. හතරවෙනි ප්‍රශ්නය, පඬිතුමා තොටියගේ ජීවිතයේ තුන් කාලක් අවසන් බව පැවසුවේ ඇයි? ඔව්, තොටියගේ ජීවිතෙන් තුන් කාලක් අවසන් බව පවසන්න හේතුව තමයි තොටියට ලියන්න බැහැනේ. අන්න ඒක නිසා තමයි. එතකොට උත්තරේ මොකද්ද? තොටියට ලියන්න බැරි නිසා නේද? පස්වෙනි ප්‍රශ්නය, මේ කතන්දරයේ සිටින පඬිතුමා කෙබඳු චරිතයක්ද? කෙබඳු කිව්වේ මොකද්ද පුතේ? මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට පැහැදිලිද? මම ඇහුවේ මේකේ ඉන්න මේ කතන්දරයේ සිටින පඬිතුමා මොන වගේ චරිතයක්ද? මොන වගේ කෙනෙක්ද දුවේ පුතේ? ඔව්, උගත්කම නිසා අහංකාර වුණ, උඩඟ වුණ චරිතයක්, ඒ වගේම දුරදිග බලා තීරණ ගත නොහැකි කෙනෙක්. හොඳයි, දැන් අපි බලමු මේ කතන්දරයෙන් අපට ලබාගත හැකි ආදර්ශ මොනවද කියලා. දුවේ පුතේ, මේ පඬිතුමා සහ තොටියා කියන කතාවෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ තමයි, එකක්, උගත්කමින් අහංකාර නොවීම. ඔව් පුතේ, මේ බලන්න මේ කතාවේ මේ පඬිතුමා උගත්කමින් අහංකාර වෙලා තමයි හිටියේ. උගත්කම කියන එක අනිත් අයව අහිංසකයන්ව තලාපෙලා දමන්න යොදාගන්න ආයුධයක් විදිහට තමයි මේ පඬිතුමා මෙය භාවිත කළේ. ඊළඟට දෙවෙනි ආදර්ශය මොකක්ද? දුරදිග බලා තීරණ නොගැනීම තමාගේ ජීවිතයට පවා විනාශ වීමට හේතු වන බව. දුරදිග බලා තීරණ නොගැනීම තමාගේ ජීවිතය විනාශ වීමට පවා හේතු වන බව. ඔව්, මේ කතන්දරය අහගෙන හිටියනම් මගේ දූල පුතාලට පැහැදිලි ඇති අන්තිමේදී මේ පඬිතුමාගේ ජීවිතය විනාශ වුණා කියලා. හැබැයි ඒක මේ කතන්දරයට ඇතුළත් කරලා නැහැ. ඒක ව්‍යංගාර්ථයෙන් කියලා තියෙනවා. ඒ කියනවත් සමගම ඔරුව ගඟට පෙරළුණා. ඉතින් පුතේ, පඬිතුමාට පිහිනන්නත් බැරි නම්, ගඟේ සැඩපහරත් දරුණු නම්, අනිවාර්යෙන්ම මේ වගේ අවස්ථාවක එහි සිටින ඒ කරදරයට ලක්වුණු ඕනෑම කෙනෙක්ගේ ජීවිතය විනාශ වෙන එක ඒකාන්තයි අනිවාර්යයි. ඉතින් පුතේ, මේ පඬිතුමාගේ ජීවිතය විනාශ වෙන්න හේතුව උනේ මොකක්ද? ඔව්, හේතුව තමයි දුරදිග බලා තීරණ නොගැනීම. තමන් ගඟ ළඟට ආවට පස්සේ ගඟේ තියෙන වතුර වැඩි වෙලා, ගඟේ සැඩපහර දරුණුයි කියලා වටහා ගන්න හැකියාවක් මේ පඬිතුමාට තිබුණේ නැහැ. හැබැයි ඒ හැකියාව අර නූගත් කියලා කියපු තොටියට තිබුණා. ඉතින් පුතේ, අහංකාරයෙන් අන්ධ වුණාම, උඩඟුකමෙන් අන්ධ වුණාම අපිට හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද, කළ යුත්තේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද කියන එක හරි හැටි අවබෝධ කරගන්න බැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි පුතේ මේ පඬිතුමාට මෙතනදී සිදු වුණේ. ඔව් මේ කතාවෙන් ගන්න පුළුවන් ඊළඟ ආදර්ශය තුන්වෙනි ආදර්ශය තමයි පොතේ පතේ දැනුම තිබුණු පමණින් උගතෙකු නොවන බව. ඔව් පුතේ දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති පොතේ පතේ දැනුම පමණක් ජීවත් වීම සඳහා ප්‍රමාණවත් නොවන බව. පඬිතුමාගේ චරිතෙම ඒ සඳහා උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. පඬිතුමාට තිබුණේ පොතේ පතේ දැනුම පමණයි. යන යන තැන, බලන බලන තැන පොත් මල්ලක් අරගෙන යනවා. තමන්ට ලැබුණු සුළු මොහොතෙත් පොත් කියවනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒ දැනුම පමණක් පුතේ ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතයට ජීවිතය පවත්ව ගන්න. අපිට මේ සමාජයේ ජීවත් වෙන්න අපිට මොනවද තියෙන්න ඕන? අපිට හොඳ හිසක් තියෙන්න ඕනේ. හොඳ හිතක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ අතක් තියෙන්න ඕනේ. හිස කිව්වේ මොකද්ද? ඔව් අපිට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම හිතක් කිව්වේ හොඳ නරක හඳුනාගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕනේ. හොඳ මොකක්ද? නරක මොකක්ද? ඒ වගේම හොඳ අතක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕනෑම වැඩක් ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අවශ්‍ය හැකියාව කුසලතාවය තියෙන්න ඕනේ. ඉතින් පුතේ මේවාගෙන් එකක් තිබුණු පමණින් අපි සර්ව සම්පූර්ණ මිනිසෙක් වෙන්නේ නැහැ. ඒක නිසා දුල පුතාලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්නවා සේම යහගුණ දම් යහගුණ ධර්ම හොඳ නරක සහ තමන්ගේ හැකියාවන් හැකියාවන් කිව්වන් පස්සේ පුතේ ක්‍රීඩා හැකියාවන් වෙන්න පුළුවන්. චිත්‍ර නැටුම් සංගීතය වගේ සෞන්දර්ය හැකියාවක් වෙන්න පුළුවන්. සහ වෙනත් කලාත්මක හැකියාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ මොනවා හරි දෙයක් තමන් දියුණු කරලා තියෙන්න ඕන. එතකොට තමයි පුතේ අපි සර්ව සම්පූර්ණ මිනිසෙක් වෙන්නේ. ඔයගොල්ලෝ එක්තරා කවියක් අහලා ඇති. ඒ කවියෙන් කියවෙන්නේත් මෙන්න මේ දේම තමයි. පින්මද පුතුන් සියයක් ලැබුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන්සඳෙන් දුරු වෙයි ලොව ගන අඳුරු නිකතරු රැසින් එලෙසට නොම වේය දුරු. ඒ කියන්නේ පුතේ මොකද්ද? ගුණනුවන කියන එක අපිට තියෙන්න ඕන. ගුණනුවන තියෙන පුද්ගලයා හරියට පුන්සඳක් තරු පිරිවරාගෙන සිටින පුන්සඳක් වගේ බැබලෙනවා. හොඳයි. අපේ මේ කතාවෙන් ලබා ගන්න ඊළඟ ආදර්ශය තමයි උගත්කම මෙන්ම බුද්ධිමත් බව ගුණවත් බවද අවශ්‍ය බව. ඉතින් පුතේ මෙන්න මේ වගේ වටිනා ආදර්ශයන් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ කතන්දරය ඇසුරින්. ඉතින් දුවේ පුතේ අද අපේ මව්බස පාඩම මේ ආකාරයට අවසන් වෙනවා. ළමා කතන්දරවලට සවන් දීම යන නිපුණතාවය යටතේ දුල පුතාලට ලබා දීලා ඇති අභ්‍යාස කීපයක්. ඉතින් පුතේ ඒ අභ්‍යාස කීපයට පිළිතුරු ලියන්න කියලාත් මම මතක් කරනවා. ඔව් ඔබට අභ්‍යාස වශයෙන් ලබා දීලා තියෙනවා පුංචි ප්‍රශ්න තුනක්. ඒ වගේම අනුපිළිවෙල සිද්ධි නිවැරදිව ගලපා අනුපිළිවෙලට සකස් කිරීම කියලා තව ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඉතින් පුතේ මේ ටික ඔගොල්ලෝ මේ කතාව මේ පාඩම අහගෙන හිටියනම් අවබෝධයෙන් අහගෙන හිටියනම් ඔගොල්ලන්ට පහසුවෙන්ම ලියන්න පුළුවන්. එසේනම් දුවේ පුතේ අපි තවත් දවසක තවත් රසවත් හරවත් පාඩමකින් හමු වෙමු. මම ගාල්ල වඳුරඹ මධ්‍ය මහාවිද්‍යාලයේ මදුශංක ගුරුතුමා. මගේ දූල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර